නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨියානන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ආරෂ්ඨාංක මාර්ගය ගැන ප්‍රකාශ කරන විස්තර කරන බ්‍රාහ්මණ සූත්‍රය තමයි සරහින් තියාගෙන ධර්මදේශනා මාලාවක් වශයෙන් කරගෙන යන්නේ. බ්‍රාහ්මණ සූත්‍රය හම්බ වෙනවා සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ. එතකොට මේ සංසිද්ධිය එකතකින් බොහොම චමත්කාර ජනක සංසිද්ධියක් කියලා කියන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදී බ්‍රාහ්මණ පඬිවරයෙක්, එහෙම නැත්නම් ප්‍රධාන බ්‍රාහ්මණයෙක් යනවා සාවස්ති නුවර මේ නගරය හරහා. එතුමාගේ විශේෂත්වය තමයි ජානුසෝණි කියන බ්‍රාහ්මණයා තමයි මේ පැදකුණු කරන්නේ. එතුමාගේ තියෙන විශේෂත්වය තමයි එයා ගමන් කරන මුළු රථයම සුදු පාටයි. යොදලා තියෙන අශ්වයොත් සුදු පාටයි, කරත්තේ වහලක් සුදු පාටයි, කරත්තේ ආවරණය කරලා තියෙන ඒ ආවරණය ඒවත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි. ඒ ජානුසෝනි බ්‍රාහ්මණයා ගමන් මේ ඇඳගෙන ඉන්න ඇඳුනුත් සුදු පාටයි, ඒ රථය හසුරුවන රථාචාර්යයා සුදු පාට ඇඳුම් වලින් තමයි සැරසෙලා ඉන්නේ. ඒ තියා අශ්වයින්ව හසුරුවන්න පාවිච්චි කරන ඒ කෙවිට පවා සුදු පාටයි. ඉතින් මේ අය පළඳගෙන ඉන්න මේ පාවහන් පවා සුදු පාටයි. ඉතින් මේ විදිහට මහා චමත්කාර ජනක සුදු පාටින්ම සියල්ල සංග්‍රහ වෙච්ච මෙන්න මේ රථය මූලික කරගෙන එදා ඒ මේ සංසිද්ධිය දැකපු මිනිස්සු බොහොම මවිතයට පත් වුණා. ඒ අය බොහොම ප්‍රසාදයටත් ඒ වගේම පත් වුණා. මේක නම් මහා පුදුම යානාවක්, මේක බ්‍රහ්ම යානාවක්, මේක දිව්‍ය යානාවක් කියලා ඒ අය මේ බොහොම ප්‍රසාදයට ලක් වුණා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කළායි තිබුණේ. උන්වහන්සේ දැක්ක මේ දර්ශනය, ඒ වගේම මිනිස්සු කරන මේ ප්‍රශංසාත්මක ගුණවර්ණාවත් උන්වහන්සේ තේරුම් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ කරගෙන ජේතවනාරාමයට වැඩම කළා. සුදුසු වෙලාවකදී භාගතුන් වහන්සේට මේ කරුණ සැලකලා, භාගතුන් වහන්සේ මම මේ විදිහට උදේ පිණ්ඩපාතේ වැඩම කරනකොට මෙන්න මේ වගේ දර්ශනයක් දැක්කා. ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණ පඬිවරයා සියල්ල ශ්වේත වර්ණයෙන් යුක්ත වෙච්ච ඒ මහා ආශ්චර්යමත් අශ්ව රථයකින් ඒ ප්‍රදේශය හරහා යමින් හිටියා. ඉතින් ඒක දැකපු ඒ අනිකුත් අය බොහොම මවිතයට පත් වුණා. බොහොම ප්‍රශංසාමුඛයෙන් කතා කළා. භාගතුන් වහන්සේට පුළුවන් ද මේ බ්‍රහ්ම යානාව මුල් කරගෙන යම්කිසි ධර්මයක් අපිට කියලා දෙන්න, ධර්මයක් අපිට දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන්න පුළුවන් ආනන්ද කියලා මාතෘකාවක් අරගන්නවා. ඒ තමයි ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස විනයේ අරියස්ස අටංගිකස්ස මග්ගස්ස අදිවචනං. ආනන්ද මේ ආර්ය විනයෙහි, ආර්ය ධර්ම විනයෙහි ආර අෂ්ඨාංග මාර්ගයට කියන තවත් නමක් තමයි මේ බ්‍රහ්මයානය කියලා කියන්නේ. බ්‍රහ්මයානං ඉතිපි, ධම්මයානං ඉතිපි, මේ ධර්මයානය කියලා කියන්නේ මේ ආරෂ්ඨාංක මාර්ගයට කියන තවත් නමක්. අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි, මේ අනුත්තර වූ කෙලෙස් සංග්‍රාමයට උදව් කරන ඒ අනුත්තර වූ යානාව තමයි මේ ආරෂ්ඨාංක මාර්ගය කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් අර වගේ මහා රමණීය යානාවක් වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විනය දෙක තුල, මේ ආර්ය මාර්ගය තුල බ්‍රහ්මයානාවක් ධර්මයානාවක් ඒ ශ්‍රේෂ්ඨ වූ කෙලෙස් දමනය කිරීම පිණිස, කෙලෙස් හෝගය තරණය කිරීම පිණිස හේතු වෙන යානාවක් වශයෙන් මේ ආරෂ්ඨාංක මාර්ගය පෙන්වුම් කරලා දීලා තියෙනවා. ඉතින් මේ ආරෂ්ඨාංක මාර්ගයේ අපි දැනට සාකච්ඡා කරගෙන යන්නේ පළවෙනි මාර්ගාංගය, ඒ තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කරනවා පැති දෙකක් තියෙනවා. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨිය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. ඊට පස්සේ තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි සෑහෙන සාකච්ඡා කළා. ඒක විශේෂයෙන්ම කර්මය කර්මඵලය අදහා ගැනීම විස්තර කරනවා. එතකොට අපි අසත්පුරුෂයෙක් වශයෙන් මුලින් කටයුතු කරා නම් කිසිම කර්ම කර්මඵල ඇදහිමක් නැතුව කිසිම සීලයක් ගැන විශ්වාසයක් නැතිව සතුන් මරමින් සොලකම් කරමින් කාමෙහි වරදවා හැසිරෙමින් බොරු කේලම් හිස් වචන පරුස වචන කියමින් සුරා පානය කරමින් මේ විදිහ කිසිම වග විභාගයක් නැතුව අපි අපේ ජීවිතය ගත කළා නම් අන්න ඒ ජීවිතයෙන් අයින් වෙලා ශක්තිපමණින් මේ සත්පුරුෂ භූමියකට අවතීර්ණ වීම ඒ සත්පුරුෂ ධර්මයේ පිහිටා ගැනීම කර්මයේ කර්මඵලය විශ්වාස කිරීම මූලික කරගෙන සම්මා දිට්ඨියක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අපිට තේරෙනවා මුලින්ම එහෙමනම් අපි තුල මේ ගුණාංග ටික දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මෙන්න මේ සත්පුරුෂ භූමියට එළඹීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකෙදි තමයි අපි දානයේ තියෙන ආනිසංස තේරුම් ගැනීම, ඒ කටයුතු වල යෙදීම, ඊළඟට කර්මයේ කර්මඵලය අදහා ගැනීම, ඊළඟට පුනර්භවය යම් පමණකින් හෝ විශ්වාස කිරීම, ඊට පස්සේ දෙමව්පියන්ට, ඥාතීන්ට, වැඩිහිටියන්ට තමන්ට උදව්පදව් කරපු අයට කළගුණ සැලකීම, ඊළඟට මේ භවයෙන් එහා යම් සිදිවි ලෝක, බ්‍රහ්ම ලෝකේ, පරලෝකයක්, අනාගත භවයක් ගැන යම් විශ්වාසයක් තබා ගැනීම, ඒ වගේමයි මේ කතා කරන මේ සාමාන්‍ය මට්ටම අභිබවා ගිහිල්ලා යම් කිසි ආගමානුකූල එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික ගමනක යෙදෙන යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය මීට වඩා මේ සාමාන්‍ය මේ කතා කරන සම්මා දිට්ඨියට වඩා එහා සම්මා දිට්ඨියක්, එහා මට්ටමක් පෙන්නනවා කියලා යම් කිසි විශ්වාසයක් ඒ ඊළඟ ඉදිරි මාර්ගයක් වෙත, ඊළඟ ඉදිරි ආධ්‍යාත්මික දියුණුවක් වෙත තමන්ගේ හිතේ ඇති කර ගැනීම. එතකොට අපිට තේරෙනවා මේ ලෞකික සම්මා දිට්ඨිය එක්තරා අන්දමකින් ආශ්‍රව සහිතයි. මොකද මෙතන තාම ගැඹුරු අවබෝධයක් නැහැ, ප්‍රඥාවක් නැහැ. ඒ වෙනුවට කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියන පදනම තුළ තමයි මේක මේ පිහිටලා තියෙන්නේ. එතකොටයි ඒ නිසා බුදුහාමුදුරු කියනවා මේක ඇවිල්ලා සාසවා පුඤ්ඤභාගිය. හැබැයි මේ තුලින් කරන කියන දෙය ක්‍රියාවන් සම්‍යක් දෘෂ්ටියක පිහිටා කටයුතු කරන නිසා ඒ තුලින් කුසල් රැස් වෙනවා. ඒ වගේමයි උපදි වේපක්කය කුසල් විපාක දීම් වශයෙන් යහපත් තැනක ඉපදීමක්, ස්වර්ග ලෝකයක ඉපදීමක්, මනුස්ස ලෝකයක ඉපදීමක්, ඒ ඉපදුනාට පස්සේ යම් යම් ඒ උපභෝග පරිභෝග සම්පත් ලැබීමක්, ඉතින් මේ ආදී වශයෙන් ඒ උපදී සම්පත් ලබා දෙනවා. හැබැයි ඉතින් මේකේ ආශ්‍රව සහිතයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා අනිකුත් සම්මා දිට්ඨියක්. ඒ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඉතින් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියන එක ගැන විස්තරයක් අපි අරගත්ත මහා චත්තාරීසක සූත්‍රයෙන්. මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා මග්ගංග. මහණෙනි කුමක්ද මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වන ඒ සම්මාදිට්ඨිය යනු කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඍජුවම ප්‍රශ්නය නගලා ඒ ප්‍රශ්නයට භාගතුන් වහන්සේම පිළිතුරු දෙනවා. මොකද්ද කියන්නේ? යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු. දැන් මේ කතා කරන්නේ තනිකරම මේ ධර්ම ප්‍රතිපදාවට එළඹිලා මේ භාගතුන් වහන්සේ පෙන්වන හේ ගුණ ධර්මයන්, එහෙම නැත්නම් ඒ ආර්ය මාර්ගයක් තමන්ගේ සිත් සතන් තුලත් දිනු කරගන්න උත්සාහවන්ත වෙන සත්පුරුෂයෙක් ගැනයි මේ කතා කරන්නේ. එහෙම නැත්නම් අපි හිතමු භවනා යෝගියෙක් ගැන තමයි මේ කතා කරන්නේ. අන්න එයාගේ මේ මාර්ගයට පිවිසිච්ච ධම්ම මාර්ගයක් වඩන්න ප්‍රායෝගිකව උත්සාහවන්ත වෙන කෙනෙක්ගේ හිතේ පහළ වෙන ප්‍රඥාව, පඤ්ඤා, පඤ්ඤින්ද්‍රියං, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලං, ප්‍රඥා බලය, ඊළඟට ධම්මවිචය සම්බොජ්ජංගෝ, ධම්මවිචය කියන ඒ බෝධිඅංගය, ඊළඟට සම්මාදිට්ඨි මග්ගංග, සම්මාදිට්ඨිය කියන ඒ මාර්ගාංගය. මෙන්න මේ විදිහට එතකොට අපිට තේරෙනවා මේ යම්ස කෙනෙක් ප්‍රායෝගිකව මම මේ ධම්ම මාර්ගයේ දැන් හැසිරෙන්න ඕන, මා තුළම මේ කියන ශක්තියින් නැත්නම් මේ ගුණධර්ම දියුණු කරගන්න ඕනා කියලා ප්‍රායෝගිකව මේ කටයුත්තර අත තියලා එයා මේ ධර්ම මාර්ගයේ කටයුතු කරනකොට, හැසිරෙනකොට, ඒ සඳහා වෙහෙසෙනකොට අන්න එයාගේ හිතේ යම් ප්‍රඥාවක් දියුණු වෙනවා. අන්න ඒ ප්‍රඥාව ගැන තමයි බුදුරජාන් වහන්සේ මෙතන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වශයෙන් පෙන්වන්නේ. ඒතොර ඒකත් මේ එක තැන තියෙන එක ප්‍රමාණයේ සම්මාදිට්ඨියක් නෙමෙයි, ඒක ක්‍රමානුකූලව වැඩෙන සම්මාදිට්ඨියක්. පටන් ගන්නේ බොහොම සරල තැනකින්. අපි එදා මතක් කරගත්තා අර යම්කිසි කෙනෙක් අපි දුම ආනාපාන සති භාවනාවක් වඩනවා. තියාට මුලින් හිත අතනට මෙතනට යනවා, අතීතයට අනාගතයට යනවා. ඉතින් ඒකෙන් වළක්ව ගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. එයා ඒක ජයග්‍රහණය කරගෙන අපි හිතමු දැන් හුස්ම රැඳි 100ක් 200ක් එක දිගට තමන්ගේ අවධානය ඒ ආස්වාස ප්‍රස්වාසයේම පවත්වන්න පුළුවන් තත්වයකට ඔන්නපත් උනා. ඊට පස්සේ එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැතිව එයාට සිද්ධ වෙනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැන සෑහෙන්න විමසීමක් කරන්න. මෙන්න මේ විමසීම, කුතුහලය, සොයා බැලීම, පරීක්ෂණය, නිරීක්ෂණය තමයි ඇත්තටම මේ ප්‍රඥාවේ මූලාරම්භය වෙන්නේ. ප්‍රඥාවේ බීජය වෙන්නේ මෙන්න මේ සති සම්පජඤ්ඤය කියලා කියන්න පුළුවන්. දැන් අපි සතිය පිහිටුවා ගත්තට පස්සේ හොඳට සතිමත් භාවය තහවුරු කරගත්තට පස්සේ දැන් ඊළඟ පියවරක් වශයෙන් මේ සතිමත් බව ඇති කර ගැනීම සඳහා පදනම් වෙච්ච ඒ අරමුණම හොඳට විනිවිද යන්න. ඒ අරමුණේ සියලු විස්තර දැනගන්න. ඒ අරමුණේ හැසිරීම තේරුම් ගන්න අන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට තමයි අන්න ප්‍රඥාවේ බීජය රෝපණය වෙන්න පටන් ගන්න. සම්පජඤ්ඤය කියලා අපි මෙතෙන්දි කියනවා. මේ අරමුණේ හාත්පස දැක ගන්න උත්සාහන්ත වෙනවා. අරමුණේ හැසිරීම තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. මේක තනි අරමුණක්ද නැත්නම් මෙතන අරමුණු සමූහයක්ද තියෙන්නේ කියලා ටිකක් හොයලා බලන්න උත්සාහන්ත වෙනවා. මේ අරමුණයි මීට කලින් අරමුණයි මීට පස්සේ අරමුණයි අතර යම් පමණක සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගන්න උත්සාහන්ත වෙනවා. මේ අරමුණ ස්පර්ශ වෙන්නේ කොහොමද? තමන්ට අත්දකින්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ අරමුණ ඇතැම් වෙලාවට කායानुපස්සනාවෙන් ගත්ත අරමුණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය පිම්බීම හැකිලිම එහෙම නැත්නම් තද ගතියක් රළු ගතියක් උණුසුමක් සිසිලසක් ආදී වශයෙන් මේ අපි කතා කරන ධාතු කර්මස්ථානයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනා කර්මස්ථානයකදී නැත්නම් වේදනානුපස්සනාවකදී ඒ සැප දුක් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවකදී හිතේ පහළ වෙන රාගසිතක්, දේශසිතක්, මෝහසිතක්, ඊර්ෂ්‍යා සහගත සිතක් එහෙම නැත්නම් මෛත්‍රී සහගත සිතක්, ශ්‍රද්ධාවන්ත සිතක් ඒ වගේ මට්ටමක් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් අපි හුදෙක් සතිමත් බවෙන් සෑහීමකටපත් නොවි මේ අරමුණ සොයා බැලීම, අරමුණ විමසීම, අරමුණ පිළිබඳව යම් ගවේෂණයක් කිරීම, එයාගේ ඇතිතතු වටහා ගන්න උත්සාහන්ත වීම එහෙමනම් මෙතෙන්දී අපි පටන් ගන්න අවශ්‍යයි. මේක අපි ඉබේ සිද්ධ වෙයි කියලා හිතා ගන්න අමාරුයි. මේකට යම් උවමනාවක් ඇති කර ගන්න අවශ්‍යයි. යම් පරිශ්‍රමයක් දරන්න අවශ්‍යයි. එහෙම නැතුව මේක නිකන් අපි සතියෙන් විතරක් සෑහීමටපත් වෙලා හිටියොත් මේ සෙවිල්ල සිද්ධ වෙන්නේ නැහැ. විමසා බැලීම සිද්ධ වෙන්නේ නැහැ. වීමංසනය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මෙහෙම දැන් ප්‍රඥාව වඩන්න උත්සාහන්ත වෙච්ච යෝගාවචරයාට අන හැකියාව ලැබෙනවා. එයාගේ හිතේ මෙහෙම සොයා බලන ගතියක්, දෙයක් දිහා විනිවිද බලන ශක්තියක්, දෙයක හාත්පසින් දැනගන්න ශක්තියක් තියෙන බව හඳුන ගන්න පුළුවන් වෙනවා. අන්න ඔය මට්ටම ඉන්ද්‍රිය මට්ටමක් වශයෙන් කියන්න පුළුවන්. ඇතැම් වෙලාවට යාට තියෙන හොඳට දැන් නුවණ තියෙනවා. දේවල් පිළිබඳව, කාරණා පිළිබඳව හොඳට වැටහෙනවා. විනිවිද යන ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේමයි කාරණා හොඳට ඉහුසුලුව තේරෙනවා. කියලා යාට කාලය එහෙම නැත්නම් දවසේ යම් කාල පරිච්ඡේදයේදී මේ බඳු නුවණක් තියෙනවා කියලා ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙනවා. ඇතැම් වෙලාවට එච්චර එහෙම නුවණක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හිත නිකන් උහේ මතු පිට තියෙනවා. ගැඹුරකට යන්නේ නැහැ. විනිවිද දකින්න තරම් ශක්තියක් හිතේ නැහැ. හිත නිකන් උහේ මතු පිට අයෝනසෝ මනසිකාරයෙන් තියෙනවා කියලා තේරෙනවා. අර අපේ සතිය වඩන කාලේ සතිය තිබුණ අවස්ථාව දැනගන්නවා වගේම සතිය නැති අවස්ථාව, අසතිමත් අවස්ථාවක් දැනගන්න පුළුවන් වෙනවා පොඩ පොඩ. ඒ වගේ තමයි මෙතෙන්දී ප්‍රඥාව වඩන කාලෙදිත් ප්‍රඥාව තියෙන නැත්නම් ප්‍රඥාව වැඩ කරන ක්‍රියාත්මක වෙන අවස්ථාවත් ප්‍රඥාව ක්‍රියාත්මක නොවන අවස්ථාවත් දැනගන්නන්න යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා. මේක එතකොට තේරෙනවා යාට මේ හිතේ දැන් ගොඩනැගිච්ච යම් ශක්තියක්, හැකියාවක්, කුසලතාවයක් තියෙනවා. ප්‍රඥාව කියලා කුසලතාවයක් තියෙනවා. දැන් ඕක තව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න. ඊට පස්සේ යන්න යාට තේරෙනවා දැන් ක්‍රමසහවිදි දන්නවා. තමන්ම ප්‍රඥාව ගැන යම් අත්දැකීමක් ලැබලා තියෙනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයකින් දැන් එයාට තේරලා තිනවා. එතකොට ඇතැම් වෙලාවට හැබැයි හිත බොහොම අරමුණු වල පැටලිලා අරමුණු වල මතු පිටම දකිමින් ගැඹුරක් දකින්න නැතිවත් ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් එයා දැනගන්නවා. හැබැයි ඒ අවස්ථාවේ දැන් කලින් වගේ ආ කම්පාවට පත්වීමක්, තමන්ට චෝදනා කර ගැනීමක්, මානසික වැදවැටීමක්, කනගාටු පත්වීමක් නැහැ. මොකද දැන් තමන්ටම විශ්වාසය ඇති වෙලා තියෙනවා. දැන් මේ ගුණධර්ම දියුණු කරන්න පුළුවන් දේවල්, මේ ප්‍රඥාව වඩන්න පුළුවන් දෙයක්. අර මේ විවිධ ක්‍රම පාවිච්චි කළා, මේක මට දැන් ඉස්සරහට ගන්න පුළුවන්. මේ තියෙන මෝහයෙන්, මේ පැටලෙවිල්ලෙන් හිත නිදහස් කරගන්න පුළුවන් කියන විශ්වාසය යාට තියෙනවා. ඔන්න ඔය විශ්වාසය මත පදනම් වෙච්ච ප්‍රඥා බලය ඊළඟට මේ යෝගාවචරයේ කද්දගිනවා. දැන් මෙහෙම ප්‍රඥාව වඩමින් යනකොට එයාට අන්න එයාගේ හිතේ මේ ප්‍රඥාව නිවනටම යොමු වෙලා, නිවනටම එල්ල කරගෙන මේ හිත නිවීම පිණිස, කෙලෙස් ප්‍රහාණය පිණිස මේ නුවණ පාවිච්චි කළ යුතුයි කියලා යම්කිසි අවස්ථාවක එයා පටන් ගත්තා නම් අන්න එතන ඉඳන් බොජ්ජංග මට්ටමක් දිනු වෙන්න පටන් ගන්නවා. දැන් එයා යන්නේ මේ වෙන ලාභ සත්කාර ප්‍රයෝජන පිණිස නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ මේ ප්‍රඥාව හරහා කැපිපෙනෙන්න දෙඟලිල්ලක් නෙමෙයි. එහෙමත් නැත්නම් වෙන දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත් ලබන්න නෙමෙයි. එහෙම නැත්නම් තාන්න මාන්න උපාදී අපේක්ෂාවෙන් නෙමෙයි. ඒ වෙනුවට මේ හිත නිවා ගන්න අදහසින්. හිතේ තියෙන කෙලෙස් දැවිල්ල, කෙලෙස් ගින්න නිවාගෙන හිත සිසිල් කර ගන්න අදහසින්, නිවන අවබෝධ කර ගන්න අදහසින් දැන් එයා ප්‍රඥාව දියුණු කරනවා. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගය දැන් වැඩෙන්න පටන් ගන්නවා. ඒකේ යම් යම් මට්ටම් ඊළඟට විස්තර වෙනවා. මුලින්ම ඒ සාමාන්‍ය අන්දමින් ඉදිරිපත් කරගත්ත සතිමත් වෙච්ච ඒ අරමුණ හොඳට විමසා බලමින් පටන් ගන්නා වූ ඒ බොජ්ජංගය දියුණු කිරීම, පස්සේ පස්සේ හොඳට වැඩිලා ඊළඟට ඒ හිතේ පොඩ පොඩ උපාදාන අතහැරිලා નિરાයාසයෙන් පවත්වන සතිමත් භවක් ඇති වුණාට පස්සේ අන්න මේ ධම්මවිචේ සම්බොජ්ජංගයත් ඒ નિરાමිස නැත්නම් નિરાයාස ධම්මවිචයක් ගැන, નિરાයාසයෙන් පවතින අවබෝධයක් ගැන, එහෙම නැත්නම් ඒ අවබෝධය මත පිහිටාගෙන කටයුතු කිරීමක් ගැන, එහෙමනම් ඊට පස්සේ ඒ බොජ්ජංග ධර්මයන් ගැන විස්තර කරද්දී අපි දේශනාත් කළා. එතකොට ඒ වගේ මේ ප්‍රඥාවේ එක්තරා අන්දමක මුහුකුරායාමක්, ඒ ප්‍රඥාවේ ඵල ටික ටික මේ යෝගාවචර නෙලා ගැනීමක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. එතකොට අපි එදා තව ටිකක් එහාට ගියා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ. එතෙන්දී අපි ටිකක් සාකච්ඡා කළා මිච්ඡාදිට්ඨි සූත්‍රය ගැන. ඒ තමයි කොහොමද හිතක මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ. ඉතින් ඒකත් එකපාරට පහළ වෙන මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඒක දවසක් මේ මොහොතක් මොහොතක් පාසා දවසක් දවසක් ගානේ, සතියක් මාසයක් අවුරුද්දක් ගානේ ඒ තුලම යම් වැරදි අදහසක් තුලම හිත නැවත නැවත එල්බ ගැනීම නිසා, ඒකම කල්පනා කිරීම නිසා, ඒකම හිත ඒ තුලම හිත හැසිරවීම නිසා මුල් බැස ගන්නා වූ වැරදි දෘෂ්ටියක්, වැරදි අවබෝධයක්, මිත්‍යා දෘෂ්ටියක් කරා යන්නේ අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපි කතා කළා සාමාන්‍යයෙන් අපි අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් ගන්නා වූ අනවබෝධයක් අපි ගාව තියෙනවා. විපල්ලාස ස්වභාවයක්, විකෘත සංඥාවක් අපි ගාව තියෙනවා. ඊළඟට දුක් වූ දේවල් සැපයි කියලා හිතා ගන්නා ස්වභාවයක් අපි ගාව තියෙනවා. අනාත්ම වූ ස්වභාවයක් තුළ ආත්මීය තත්වයක් තියෙනවා. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා හිතා ගන්නා වැරදි ආකල්පයක් අපි ගාව තියෙනවා. අසුභ වූ දේවල් සුභ වශයෙන් ගන්නා වැරදි ආකල්පයක් අපේ හිතේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙන්න මේ වගේ විපල්ලාස මට්ටමක් නැත්තම් වැරදි හඳුනා ගැනීමක් අනුව අපි කටයුතු කරද්දී ඒ වැරදි හඳුනා ගැනීම නිසාම ඒ වැරදි අනු හඳුනා ගැනීමෙන් යුක්තව අපි යම් යම් දේවල් කල්පනා කරනකොට හිතා බලනකොට අන්න ඒකේ මුලම වරද්දගෙන හින්දා අපේ හිත ඒ මුල් බැසගන්නේ වඩ වඩා තහවුරු කරගන්නෙත් වැරද්දක්මයි. අපේ හිත ඊළඟට පිහිටාගන්නේ මේ වැරදි අවබෝධයක් තුළ. ඒ වැරදි අවබෝධය තව තව ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න. සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න. අන්න ඒක හිතේ හොඳටම පැලපදියම් වෙනවා. හරියට නිකන් ගල කැඳපු ගලක කොටපු ඉරක් වගේ ඒක හිතේ හොඳටම පැලපදියම් වෙනවා. ඔන්න ඔය මට්ටම දෘෂ්ටිගත වීමක්, මිත්‍යා දෘෂ්ටියකට බැස ගැනීමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මෙතන තේනවා කුමක් හෝ දෙයක් අල්ලා ගැනීමක් මෙතන තියෙනවා. දැඩිව ග්‍රහණය කිරීමක් මෙතන තියෙනවා. ඒ මත හිත පිහිටුවා ගැනීමක් මෙතන තියෙනවා. දැන් එහාට හිතට ගැලවීමක් නැහැ. හිත ඒකම ග්‍රහණය කරගෙන, ඒකම උපාදාන කරගෙන, ඒ තුලටම බැසගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කාරණාව මිත්‍යා දෘෂ්ටි සූත්‍රයේදී බුදුහාඳුර විස්තර කරනවා. මේ කුමක් උපාදාන කරගෙන කුමක් තුළට බැසගෙනද මේ මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ කියන ප්‍රශ්නය නගලා බුදුහාමුදුරුවෝ කියනවා රූපයක් උපාදාන කරගෙන රූපයක් තුළට බැසගෙන තමයි මේ මිත්‍යා දෘෂ්ටියක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් වේදනාවක් උපාදාන කරගෙන වේදනාවකට බැසගෙන තමයි මේ මිත්‍යා දෘෂ්ටියක් දක්වා වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් සංඥාවක් සංස්කාරයක් විඥානයක් උපාදාන කරගෙන ඒවට බැසගෙන ඒවම අල්ල බදාගෙන ඒ තුළම හිත හසුරුවමින් කාලය ගත කළා ඒ ගැනම හිතලා ප්‍රපංච කරලා අන්න ක්‍රමානුකූලව හිත මිත්‍යා දෘෂ්ටිගත වීමක් සිද්ධ වෙනවා කියන එක මතක් කරලා දෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටියකින් හිත මුදවා ගන්න නම් ඒ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න තියෙන ඉඩකඩ නවත්තලා දාන්න අවශ්‍යයි. අපිට තහවුරු වෙනවා මෙතෙන්දී මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න නම් හිතේ මුලින්ම අර වැරදි හඳුනා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒක නැවත නැවත ඒ වැරදි අන්දමින්ම හිතලා බලන්න ඕනේ. එතකොට වැරදි අනවබෝධයකින් නැවත නැවත හිතද්දී ඊට පස්සේ ඔන්න ඒක ප්‍රපංචයක් දක්වා ඔන්න වර්ධනය වෙන්න ඕනේ. දැන් ඒකම තමයි ආ කතන්දරයක් වශයෙන්, නවකතාවක් වශයෙන්, චිත්‍රපටයක් වශයෙන් නැවත නැවත ඔන්න ඒකම හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒකම අන්න හිතේ පළපදියම් වෙනවා. මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ විෂම චක්‍රය, මෙන්න මේ ක්‍රියාදාමය වලක්ව ගන්න අපි සෑහෙන්න උත්සාහයක් දරන්න. මේක වලක්ව ගත්තේ නැත්නම් ඒ වැරදි අවබෝධයක් නැත්නම් වැරදි හඳුනා ගැනීමක්, වැරදි හිතා ගැනීමක්, වැරදි අවබෝධයක්, නැවත නැවතම හිතා ගැනීමක්, නැවත නැවත කතන්දර ගෙතීමක්, නැවත නැවත ප්‍රපංච ගැනීමක් හරහා අන්තිමට හිත වැරදි මිත්‍යා දෘෂ්ටියක පිහිටා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ தত্ত্বය නුවණින් තේරුම් අරගෙන මේ සියලු වැරදි ක්‍රියාවන් හිත තුළ නොවීමට අපි යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න අවශ්‍යයි. මේක පොතකින් බැලුව පමණින් මේ ක්‍රියාදාමය වළක්වන්න අපිට අමාරුයි. මොකද මේක පොතකින් පතකින් හඳුන ගන්න පුළුවන්. දැන් මම මේ කතා කරද්දිත් මම මේ දේශනා කරද්දිත් මේ පින්වතුන්ට මේක තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි ඒක සුතමේ ඥානයක් පමණයි. ඒක හිමනම් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ලං කරගන්න සිද්ධ වෙනවා. මේ බණ ටික අහලා විතරක් අපි දැන් සම්මාදෘෂ්ටිකයි කියලා අපිට කියන්න තරම් හැකියාවක් නැහැ. ඊට වඩා අපි නිහතමානී වෙලා මේ කියන කාරණාවන් ප්‍රතිපදාවක් ඇසුරු කිරීමේ අපේ හිතේ තහවුරු කරගන්න උත්සාහන්ත විය යුතුයි. දැන් මේකදී අපි ටිකක් කතා කළා ගිය සතියේ කොහොමද ඒ සඳහා දරන ප්‍රයත්නයේදී සතිපට්ඨානයේ එහෙම උදව් වෙන්නේ කියලා. සතිපට්ඨාන භාවනා මට්ටමට ආවහම ඒ කියන්නේ කායानुපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් කියන ඒ මුල් මට්ටමේ සිහිය පිහිටවලා ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියන කොටසදී අපි ඒ සිහිය පිහිටවපු ධර්මතාව ධාතුවක් වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රසවාසයක් වෙන්න පුළුවන්, පිම්බීමක් හැකිලීමක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සිතුවිල්ලක් වෙන්න පුළුවන්, නීවරණයක් වෙන්න පුළුවන්, බොජ්ජංගයක් වෙන්න පුළුවන්, මේ කුමක් හෝ මේවා තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය යම්ස කෙනෙක් හොඳාකාරව තේරුම් ගනිමින් කටයුතු කරනවා නම් අන්න එයාට සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට මෙන්න මේ අපි ඒ සතිමත් වීම සඳහා භාවිතා කරමු මූල කර්මස්ථානය. එහෙම නැත්නම් සතිමත් වීම සඳහා දැන් භාවිතා කරන එතන පැන නගින ඒ විවිධාකාර පටිසමුප්පන්න ධර්මතාවයන් ඒවා ගැන නැවත නැවත විමසා බලමින් ඒවා යථා ස්වභාවය තේරුම් ගන්න අන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් මේ කරුණ තව ටිකක් විස්තර කරන්න මම අද ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා කච්චානුගත සූත්‍රය. කච්චානුගත සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ ඉතාම වටිනා සූත්‍රයක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන බොහොම ප්‍රබලව ප්‍රකාශ කරන සූත්‍රයක් වශයෙන් මේ කච්චානුගත සූත්‍රය අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් එක්තරා අවස්ථාවකදී කච්චාන කියන ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඍජුවම මේ ප්‍රශ්නේ නගනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ සම්මාදිට්ඨි හෝතිති. භාගතුන් වහන්සේ මේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය කියලා කියනවා. මොකද්ද කෙතකින්ද භාගතුන් වහන්සේ කෙනෙක් සම්මාදිට්ඨික වෙන්නේ? ඔන්න ඉතින් අපිට තියෙන ප්‍රශ්නය උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම අහලා තියෙනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ අපේ හිත වැඩ කරන හැටි අපේ හිතේ ස්වභාවය මුලින්ම විස්තර කරලා දීලා තමයි මේ නිවැරදි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන මේ කච්චාන ස්වාමීන් වහන්සේට කියලා දෙන්න. දැන් මුලින්ම බුදුහාමුදුරුවෝ කියනවා සාමාන්‍යයෙන් මේ පුහුදුන් මේ බහුල වශ මේ බොහෝ සත්වයින්ගේ මිනිසෙන් විතරක් නෙමෙයි දිව්‍යාංග බ්‍රහ්මයන්ගේ පවා කොහොමද මේ බහුල වශයෙන් මේ අයගේ හිත ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? ද්වේනිසිතෝකෝ අයං කච්චාන ලෝකෝ යේ භුයේ අතිතංචේව නතිතංච. කච්චාන මේ සාමාන්‍යයෙන් ලෝකයාගේ හිත ද්වේනිසිතයි. දෙපැත්තක් ඇසුරු කරනවා. අන්ත දෙකක් ඇසුරු කරනවා. අතිතංචේව නතිතංච. ඇත කියන අන්තය එහෙම නැත්නම් නැත කියන අන්තය. දැන් මේ දවස්වල අපි හිතමු කොරෝනා ඇත කියලා. ඉතින් අපි මේ ඇත කියන අන්තේ ඉන්නවා. මේ ඇතත් තව රටවල් ඔන්න මේ ඒගොල්ලෝ ප්‍රතිශක්තිකරණය කරලා ඔන්න ඒ අය කොරෝනා නැත කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් හොඳයි කියන අන්තේ තව පිරිසක් ඉන්නවා. නරකයි කියන අන්තේ තව කෙනෙක් ඉන්නවා. ඉතින් එක පිරිසක් කියනවා මේ ආණ්ඩුව හොඳයි කියලා. තව පිරිසක් කියනවා මේ ආණ්ඩුව නරකයි කියලා. එහෙම නැත්නම් මේ තැනත්තා හොඳයි කියලා එක්කෙනෙක් කියනවා, තව එක්කෙනෙක් නෑ නෑ ගන්නම දෙයක් නෑ, එයා හොඳ නැහැ කියලා තව කෙනෙක් කියනවා. එහෙම නැත්නම් අපි හිතමු මම වැස්සට කැමතියි කියලා එක්කෙනෙක් කියනවා, මම ඇස්සට අකමැතියි කියලා තව කෙනෙක් කියනවා. කැමති අකමැති කියන අන්ත දෙකේ එතකොට ඉන්නවා. එහෙම නැත්නම් යම්සි දෙයක් දිහා බලලා මේක බොහොම පුළුල් කියලා එක්කෙනෙක් කියනවා, නෑ මේක බොහොම පටුයි කියලා තව කෙනෙක් කියනවා. මේක බොහොම දිගයි කියලා එක්කෙනෙක් කියනවා, තවත් කෙනෙක් නෑ මේක කොටයි කියලා තව එක්කෙනෙක් කියනවා. මේක සුදුයි කියලා එක්කෙනෙක් කියනවා, නෑ මේක කළුයි කියලා තව කෙනෙක් කියනවා. ඉතින් මෙන්න මේ වගේ අපි සාමාන්‍යයෙන් මෙන්න මේ හදාගත්ත අන්ත දෙකක ඇත නැත, දිග කොට, උස මහත, තියෙනවා නැහැ, හොඳයි නරකයි, මේ වගේ මේ අන්ත දෙකේ දෝලණය වෙමින් තමයි අපේ හිත බහුල වශයෙන් තියෙන්නේ. තවත් පැත්තකින් මෙතන ආත්මයක් ඇත, ආත්මයක් නැත කියලා ඔන්න අපිට මේක තව දාර්ශනික පැත්තකටත් යොමු කරන්න පුළුවන්. ආත්මයක් ඇත, ආත්මයක් නැත. මෙතන සදාකාලික බවක් ඇත නැත්නම් සදාකාලික බවක් නැත. ඇත නැත අන්තවල තමයි තනිකරම අපේ හිත කටයුතු කරන්නේ. එතකොට සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකවන්තෝ සබ්බං අත්ථීති අයං ද්විතීයවන්තෝ. සියල්ල ඇත කියන එක ඒකාන්තයක්, සියල්ල නැත කියන එක අනිත් අන්තයක්. ඉතින් එක්කෙනෙක් කියනවා මෙතන තියෙන තනිකරම කය විතරයි, එහෙම නැත්නම් මේ භෞතික ලෝකයක් විතරයි, මේකේ මොකක්වත් නැහැ මනස කියලා දෙයක් කියලා ඔන්න තව කෙනෙක් කියනවා. විද්‍යාවෙන් විශේෂයෙන්ම ඇතම් ඉස්සර කාලෙදී ඒ වගේ මතයක් තමයි ප්‍රකාශ කළේ. මේ මොලේ හරහා ඇතිවෙච්ච දැනගැනීමක් විතරයි මේ හිත කියලා කියන්නේ, මනස කියලා කිසිම දෙයක් නැහැ කියලා ඔන්න ඒගොල්ලෝ බොහොම මේ ද්‍රව්‍ය මූලික කරගත්ත අන්තයක හිටියා. ඉතින් තවත් වෙන පිරිසක් කියනවා නෑ එහෙම එකක් නෑ, මේ සියල්ලම මනෝ මූලිකයි, සියල්ලම මනස මතයි පදනම් වෙලා තියෙන්නේ කියලා ඔන්න තවත් අන්තයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි මේ හදාගත්ත දෘෂ්ටිවල හිර වෙලා කටයුතු කිරීමක් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. ඒ වගේමයි තවත් මේ මිනිස්සෙන්ගේ හිත වැඩ කරන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඒ තමයි උපය උපාදාන අභිනිවේෂ විනිබද්දෝ කෝ අයං කච්චාන ලෝකෝ යබුහින. කච්චාන මේ ලෝකේ මිනිස්සෙන්ගේ හිත සාමාන්‍යයෙන් එක්ක උපය කියන්නේ මොකට හරි ලං වෙලා තියෙන උපාදාන, එහෙම නැත්නම් ඒ ලැන්ග්වේජ් එක ග්‍රහණය කරගෙන මේ ඉන්නවා, අල්ලගෙන බදාගෙන ඉන්නවා. චේතසෝ අදිඨාන, ඒ ලැන්ග්වේජ් දෙය සම්බන්ධයෙන් යම්සි මතයක් දරමි. යම් කිසි මතයකට එළඹිලා ඒ ගැන දැඩි අදහසක් දරමින් ඒක තමයි මගේ මතය, ඒක තමයි මගේ අදහස කියලා ඒ තමන් හිතින් ග්‍රහණය කරගත්තු දේ ගැන යම් මතයක් දරමින් ඔන්න ඉන්නවා. අබිනිවේෂ, ඒ අල්ලගත්ත දේ දුරට බැහැගෙන ඒ තුලම නිමග්න වෙලා ඔන්න කෙනෙක් ඉන්නවා. දැන් ඊළඟ දේ තමයි මේ යම් හෝ දේවල් මෙහෙම ලං කරගන්න, ඇසුරු කරන්න, ඒ තුලට බැස ගන්න, ඒ ගැන මතයක් දරන්න පටන් ගත්තට පස්සේ ඒව ගැනම අපේ හිත යෙදිලා යෙදිලා අන්තිමට දැන් ඒක මේ ළඟපාත නැති වුණත් ඒකේ ස්වභාවය, එහෙම නැත්නම් ඒකේ ගති ලක්ෂණ අපේ හිතට දැන් කා වැදිලා තියෙනවා. අපේ හිතේ දැන් ඒ ගති ලක්ෂණ මුල් බැසගෙන තියෙනවා. ඔන්න ඔකට අනුසය කියලා කියනවා. ඒතොර නිකන් අර කහට බැඳිලා වගේ, මෙලියම් බැඳිලා වගේ, දැන් ඒ ද්‍රව්‍ය දැන් අපි ගාව නැතත් ඒකේ යම්කිසි කහටක්, ඒකේ යම්කිසි දුගඳක් අපේ හිතේ ඉදිරි වෙලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි භාජනයකට භූමි තෙල ටිකක් වක් කරනවා. ඊට පස්සේ තින් මේ වාජනේ හෝදනවා අපි සම් භූමි තල ටික අයින් කළා වාජනේ හෝදනවා ඒත් හැබැයි භූමි තල ගඳ ඉතුරුලා තියෙනවා ඉතින් ඔන්න ඒ වගේ අපි යම් හෝ දෙයක් නැවත නැවත කාලයක් තිස්සේ අසුරු කරන්න ඒ අරමුණේ ගති ලක්ෂණ අපේ හිතට කාවදිනවා සම්ප්‍රේෂණය වෙනවා ඊට පස්සේ අරමුණ දැනට අසුරු කරන්නේ නැති වුණත් ඒ අරමුණෙන් උකහාගත්ත යම් කෙසේ ගති ලක්ෂණ අපේ හිතේ රඳා පවතින ස්වභාවයක් තියෙනවා ඉතින් මෙන්න මේවා පවා හැමනම් අපිට සුද්ධ කරන්න සිද්ධ වේවි. අපි ඒව ගැන පස්සේ කතා කරමු. ඉතින් නමුත් කෙසේ නමුත් අපි තේරුම් ගන්න තියෙන දැන් බුදුහාඳුරෝ කියන තව පැත්තක් තමයි. එතකොට එහෙනම් අපේ හිත සාමාන්‍යයෙන් යමකට එක්ක කිට්ටු වෙලා තියෙනවා. උපය කියන මට්ටම. එහෙම නැත්නම් ඒ ලං වෙච්ච දේ ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ තුලටම බැසගෙන ඒකෙම নিমগ্ন වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඒ අපි අල්ලගත් දේ ගැන යම්සි මතයක් ධර්මින් ප්‍රකාශයක් කරමින් ඉන්නවා. එහෙම නැත්නම් ඒ දෙයම නැවත නැවත ඇසුරු කිරීම නිසා ඉතුලින් පැන නැගුණු යම්කිසි ගති ලක්ෂණයක් හිතට දැන් කා වැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මට්ටම් වල තමයි අපේ හිත තියෙන්නේ. ඉතින් මේ මට්ටම් වල හිත තියෙන තාක් බුදුරජාණන් වහන්සේ කියන හිත නිදහස් නැහැ. උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. මහණේ යම් හෝ මට්ටමකින් යම් හෝ විදිහකට අරමුණට ලං වෙලා හේතු වෙලා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන අල්ලබදාගෙන ඒ ගැන මතයක් දරමින් ඒකේ ගති ලක්ෂණ හිතට කාවැදිලා තියෙන තාක් මේ හිත නිදහස් නැහැ. දැන් එහෙමනම් අපිට තේරෙනවා දැන් ඔන්න බුදුහාඳුරෝ විශේෂයෙන්ම දැන් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පිවිසෙන හැටි. මේ හිතේ තියෙන අඩුපාඩුකම් ටික තේරුම් කරලා දීලා තමයි මේ හිතට දැනට වෙලා තියෙන අකරතැබ්බේ තේරුම් කරලා දීලා තමයි මේ හිත නිදහස් කරගැනීමේ මාර්ගයක් එමනම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඊළඟට තවත් මේකට අපිට එකතු කරගන්න පුළුවන් විශේෂයෙන්ම අපි මේ දේවල් ගැන හිතලා බලනකොට ඒ හිතා බැලීම් වලදී අපි හදාගත්ත පටු දෘෂ්ටි කෝණයක ඉඳලා තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත යම්කිසි පරාසයක් තියෙනවා ඒ පරාසයට අනුකූලව අපි හිතනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්කිසි කෙනෙක් ඔන්න භෞතික විද්‍යාව හදාගන්න. එතකොට එයා භෞතික විද්‍යා ක්ෂේත්‍රය ගැන හොඳට දන්නවා. එතකොට එයා හිතන්නේ මේ භෞතික විද්‍යාව පදනම් මත පිහිට කරගෙන. ඒ පදනමේ පිහිටාගෙන තමයි එයා කල්පනා කරන්නේ. ඊපස් ඒ පදනම් මත පිහිටාගෙන තමයි එයා ප්‍රකාශයක් කරන්නේ. ඒකම තමයි එයා ඇත්ත කියලා ගන්නෙ. එයා ඒ හදාගත්ත පටු දෘෂ්ටි කෝණය මත පිහිටාගෙන අන්‍යයා කටයුතු කරනවා. ඒ කියන්නේ එයා මතයක් ප්‍රකාශ කරනවා. හැබැයි තින් එතකොට තවත් කෙනෙක් එයාට විරුද්ධ වෙනවා. මෙයා ඔයා දන්නේ නැහැ. ඔයා දන්නේ මේ කැලල විතරයි. ඔයා මේ අනිත් දේවල් දන්නේ නැහැ කියලා ඔන්න තවත් කෙනෙක් එයාත් එක්ක වාදිර නැගිනවා. ඉතින් අර තැනත්තා අන්න ඒ තමන් දරන මතය සනාත කරන්න එහෙම නැත්නම් ඒක ජය ගන්න තමන් දරන මතය දිනවන්න එයා දඟලනවා. එයා සටන් කරනවා. ඉතින් මේ විදිහට මේ ලෝකේ එතකොට මේ මිනිස්සුෝ තේරුම් ගත්ත යම්කිසි පරාසයක ඉඳගෙන යම්කිසි පටු පරාසයක ඉඳගෙන තමයි ඒ අය කටයුතු කරන්නේ. ඒ පටු පරාසයේ ඉඳගෙන යා දකින දේ සත්‍යයි කියලා තමයි යා ප්‍රකාශ කරන්නේ. එයා දන්න දේම සත්‍යයි, එයාගේ මතෙම සත්‍යයි, අනිත් සියලු මත හිස් ප්‍රලාප නැත්තම් මුසාවක් කියලා තමයි, බොරුවක් කියලා තමයි යා ප්‍රකාශ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, එතකොට මෙන්න මේ වගේ තැන්වලදී භාග්‍යතුන් වහන්සේ ඒ අය හිර වෙලා ඉන්න ඒ පටු දෘෂ්ටි කෝණ සියල්ල දකිනවා. ඒ නිසා ඒවැය තියෙන යම් පටු මට්ටමකින් ඒවැය තියෙන සත්‍යතාවයත් බුදුරජාණන් වහන්සේ දකිනවා. හැබැයි ඒවා ගැන ඒකාන්ත වශයෙන් නිත්‍ය වශයෙන් ඒකාන්තයෙන් මේක සත්‍යයි කියලා ප්‍රකාශයක් කරන්න යන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. මොකද එයා දැකලා තියෙන්නේ බොහොම පටු දෘෂ්ටි කෝණයක් පමණයි. නමුත් ඊට වඩා බොහොම පුළුල් දෘෂ්ටි කෝණයකින් හාත්පස දැනගැනීමක් භාගතුන් වහන්සේ කරපු නිසාම, හාත්පස දැනගැනීමක් බුදුරජාණන් වහන්සේ සතු වීම නිසාම, ඒ පුළුල් අවබෝධය නිසාම බුදුරජාණන් වහන්සේ එක දෙයක් ගැනවත් අර වගේ දැඩිව බැස ගැනීමක්, දැඩිව පරාමර්ශනය කිරීමක්, අන්තගාමී වීමක්, දෘෂ්ටිගත වීමක් කරන්නේ නැහැ. එමනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන දර්ශනය බොහොම නිදහස් දර්ශනයක් කියන්න පුළුවන්. තොර අර වගේ මිනිස්සයෝ එක එක තමන් දැනගත්තේ පටු පරාසයක හිර වෙලා ඒකම සත්‍යයි අනිත් සියල්ල බොරුයි කියලා වගේ ඒ තමන්ගේ ප්‍රදේශයට තමන්ට ආවේනික තමන්ට උරුම වෙච්ච තමන්ට පෞද්ගලික වෙච්ච පටු මතවාදයක හිර වෙන්න බුදුරජාන් වහන්සේ යන්නේ නැහැ. ඒ වෙනුවට සියල්ල දැනගෙන බුදුරජාන් වහන්සේ බොහෝම නිදහස් සිතකින් කිසිවක් අල්ල බදාගත්ත උපාදාන නොකල සිතකින් අන්න බුදුරජාන් වහන්සේ කටයුතු කරනවා. බුදුරජාන් වහන්සේගේ ඒ කටයුතු කිරීම තමයි එහෙමනම් මේ සම්මා දිට්ඨිය විදහා දැක්වෙන්නේ. කොහොමද මේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ අවබෝධය කරා මේ තමන්ගේ ශ්‍රාවකීන් යොමු කරන්නේ. ඒක තමයි දැන් මේ එක අතකින් විස්තර කරලා දෙන්නේ. දැන් එහෙමනම් අපිට ඉස්සෙල්ලා මේ කතා කරපු ඒ අන්ත දෙකෙන් අපේ හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා. මේ එක පැත්තක්. අනිත් පැත්ත තමයි අර අපේ හිතේ තියෙන ඒ පුරුද්ද මොකට හරි කිට්ටු වෙන එක, මොකට හරි හේතු වෙන එක, මොකක් හරි අල්ලගන්න එක, මොකක් හරි ඇලෙන එක, මොකක් හරි උපාදාන කරගන්න එක, මොකක් හරි ගැන මතයක් ප්‍රකාශ කරන එක, ඒව නැවත නැවත අසුර කරන්න කියලා ඒ වෑයෙම තියෙන ගති ලක්ෂණ කාවද්ද ගන්න එක, මෙන්න මේ වෑයෙන් එහෙමනම් අපේ හිත නිදහස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සියල්ලෙන් හිත නිදහස් නම් අපිට කියන්න පුළුවන් අන්න පූර්ණ විමුක්තියක් සහිත කෙනෙක් කියලා. එහෙනම් පින්වත්නි, මේ බඳු විමුක්තියක් පිණිස, මේ බඳු අවබෝධයක් නිදහසක් පිණිස ගමන් කරන ක්‍රමය අනුගමනය කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ. දැන් එතකොට කොහොමද අපි අන්ත දෙකෙන් අපේ හිත නිදහස් කරගන්නේ? ඉතින් ඒක ගැනත් මේ කච්චානගත සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ කියනවා, ලෝක සමුදයංචකෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්තිතා සා නහෝති. දැන් ලෝක සමුදය යම්ස කෙනෙක් නැවත නැවත දකිනවා නම් එතකොට නැත කියන අන්තයෙන් මේ හිත නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි මේක ගැන ටිකක් කල්පනා කරලා බැලුවොත් දැන් අපි ඉන්නවා නම් නැත කියලා අර්ථය අන්තයක. අපි කියනවා මෙතන කෙනෙක් නැහැ, මෙතන සත්වයක් නැහැ, මෙතන පුංජලයක් නැහැ, මෙතන දෙයක් නැහැ, මෙතන ධාතුලක් ධාතුවක් නැහැ, මෙතන මොකක්වත් නැහැ. තන හුදු හිතින් හදාගත්ත දෙයක්. කිසිවක් නැහැ කියන අන්තේ යම්ස කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු යා සම්මාදිට්ඨියක ලෞකික සම්මාදිට්ඨියක ඉඳන් කටයුතු කරනවා. ඉතින් යාට එතකොට තේරෙනවා මෙතන කෙනෙක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා වගේ එක්තරා අන්දමකින් යාට කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් එතෙන් දෙනවා. කර්මයේ කර්මඵලයේ විශ්වාස කිරීමක් එතෙන් දෙනවා. යම් පමණක සත්‍යතාවයක්, සම්මුති මට්ටමක සත්‍යතාවයක් එතන තියෙනවා. හැබැයි එතන එපමණක් නෙමෙයි, එයා දැන් භාවනාවක් වඩන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු සතිපට්ඨානයක් වඩන්න යා උත්සාහන්ත වෙනවා. ඉතින් යා මොකද කරන්නේ? පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. එහෙම සිහිය දියුණු කරන්න දියුණු කරන්න එයාට අන්න පුළුවන්කමක් ලැබෙනවා. අපි හිතමු එයා ධාතු කර්මස්ථානයක් ඉස්සර කරගත්තා. මේ ධාතු කර්මස්ථානය එයා දැන් වඩනවා. සක්පන් භාවනාවක පුළුවන් තරම් මේ දැනෙන දේවල් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්නවා. ඉතින් එයාට එතකොට දැනෙනවා සක්මන් කරද්දි තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, තෙතමනේ ඇති තැන්, වියලි ගති. ඉතින් මේ වගේ විවිධාකාර දේවල් මෙයාට දැනෙනවා. මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ඍජු අත්දැකීම් තමයි මේ ඉස්සර කරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් මේ හිතින් හදාගත්ත සංකල්ප නෙමෙයි, සම්මුති නෙමෙයි, මේ එක වචනයක්වත් නැතත් මේ දේවල් යෝගාචරයට අත්දකින්න පුළුවන්. ඍජුව අත්දැක ගන්න පුළුවන්. මෙන්න මේ ඍජුව අත්දැක ගන්නා ඒ ඍජු අත්දැකීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේකට පසු කාලීනව පරමාර්ථ ධර්ම කියලා නමක් යොදලා තියෙනවා. කෙසේ නමුත් මේ ධාතු කර්මස්ථානයකදී ඒ සතර මහා ධාතුන්ගේ ලක්ෂණ තමයි දැන් ඔන්න යෝගාචරයේ අත්දකින්නේ. යා ඒ අත්දැකීම දැන් හොඳට විග්‍රහ කරලා බලනවා. ඉතින් එතකොට යාට තේරෙනවා මේ සක්මන කරනකොට මේ තද ගති ඇති වෙනවා. රළු ගති ඇති වෙනවා, උණුසුම් ගති ඇති වෙනවා, සිසිල් ගති ඇති වෙනවා, ගොරෝසු ගති ඇති වෙනවා, සිනිඳු ගති ඇති වෙනවා, බර ගති ඇති වෙනවා, සැහැල්ලු ගති ඇති වෙනවා. එතකොට මේ ඇතිවීම තමයි යා දකින්නේ. සමුදය පක්ෂය තමයි යා දකින්නේ. ලෝක සමුදයන්ත කෝ කච්ඡාන සමුදයන්ච කෝ කච්ඡාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු. එතකොට මේ සමුදය පක්ෂය නැවත නැවත දකිමින් වාලේ කාලය ගත කරද්දී ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් යාට ඒක වැටහෙද්දී තොර කවුරු හරි කිව්වොත් නෑ මේ මොකක්වත් නෑ කියලා යම්සේ මතයක් ප්‍රකාශ කරොත් ඉතින් යාට ඒක පිළිගන්න ඕමනාවක් නැහැ. මොකද යා දන්නවා මේ දේවල් හට ගන්නා පක්ෂය දකිනකොට යාට ඒකාන්තයෙන් නැත කියලා ඒ අන්තයේ පිහිටන්න විදිහක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු. යා ලෝකේ අත්ථිතා සා න හෝති. දැන් අරතනත්තාම ඔන්න සතිපට්ඨානේ තව දිගට වඩනවා. අපි තමු ධාතු මනසිකාරයේ දිගට වඩනවා. ඉතින් යාට දැන් ඔන්න තේරෙන්න පටන් ගන්නවා. අර හටගත් තද ගති නැති වෙලා යනවා. හටගත් රළු ගති නැති වෙලා යනවා. හටගත් සිනිඳු ගති නැති වෙලා යනවා. හටගත් උණුසුම් ගති නැති වෙලාත් යනවා. නිරුද්ධ වෙලාත් යනවා. හටගත් සිසිල් ගති, උණුසුම් ගති, බර ගති, සැහැල්ලු ගති මේ සියල්ල එතන එතන නැතිවීමකුත් පෙන්වුම් කරනවා. ඉතින් හට ගන්නවා පමණක් නෙමෙයි නැතිවීමක්, නිරුද්ධ වියාමක් ඒ තැනත් දැන් අත්දකිනවා. නැවත නැවත දැන් ඒ පැත්ත යා බලන්න බලන්න හැම තැනම පේන නැති වියාමක්, ෂේ වියාමක්, නිරුද්ධ වියාමක්, වැය වියාමක් තමයි අදහින්නේ. දැන් එතකොට මේ සියල්ල නැතිවීම තමයි දැන් එයා අදහින්නේ. දැන් මේ සියල්ල නැතිවීම ෂේ වියාම, වැය වියාම, නිරුද්ධ වියාම නැවත නැවත අත්දකින මේ යෝගාවචරයට සියල්ල ඇත, සදාකාලිකව ඇත කියන ඒ අන්තයේ එහෙනම් පිහිටන්න හැකියාවක් නැහැ. මොකද එයාට නිරන්තරයෙන් මේ නැතිවීම පේන්නේ. නැතිවීම පේන යාගේ හිත එහෙනම් සියල්ල ඇත කියන අන්තයේ පිහිටන්නේ නැහැ. ඒ වගේමයි නිරන්තරයෙන් ඇතිවීම දකින යෝගාවචරගේ හිත කිසිවක් නැත කියන අන්තයේ පිහිටන්නේ නැහැ. එතකොට දැන් මෙතන තේරෙනවා මේ හුදෙක් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙනවා. සමුදේ වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. එයාට තේරෙනවා මේ දෙකමයි මේ සිද්ධ වෙන්නේ. ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් මෙතන තියෙනවා. දිගට පැවතීමක් ඇත්තෙත් නැහැ. කිසිවක් නැත්තෙත් නැහැ. නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් ක්‍රියාත්මක වෙනකොට එතකොට අන්න මෙයාගේ හිත ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන පුදුමාකාර ශල බංගුර බවක්. මෙතන නැහැ දිගට පැවැත්මක්. මෙතන නැහැ ස්ථිර බවක්, සදාකාලික බවක්. මෙතන තියෙන මොහොතක් පහදා වෙනස් වීමක්. මොහොතක් පාසා ඇතිවිලා නැති වී යාමක් මෙතන තියෙන. කියලා අන්න අනිත්‍ය ලක්ෂණය එයාගේ හිතේ හොඳට තහවුරු වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත යම් ස්වභාවයක් තියෙනවා නම් ඒ සියල්ලෙම මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය උරුම කරගෙනයි තියෙන්නේ කියලා මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් නිරන්තරයෙන් පෙළෙන බවක්, වෙහෙසටපත් වීමක්, මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සංකත සියල්ලෙහි තියෙනවා කියන ඉන්නේ අවබෝධය යාගේ ඒ එහෙමත් නැත්නම් ඒ දුක්ඛ ලක්ෂණය එයාට ඔන්න ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තරම් ඇතිවීම නැතිවීම ස්වභාවයක් නම් තියෙන්නේ. ඉතින් මෙතන කොහොමද දිගට පවතින ආත්මයක් පවතින්නේ? දිගට ඉන්න කෙනෙක් කොහොමද පණවන්නේ? මමෙක් පණවන්නේ කොහොමද? ඒ වගේම මේ මුළු ක්‍රියාදාමය මගේ වසඟෙහි පවත්වන්නේ කොහොමද කියලා අන්න එයාට තවත් පැත්තකින් අනාත්මය පිළිබඳ අනාත්ම දර්ශනයක් හිතේ පොඩ පොඩ හටගන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සතිපට්ඨාන භාවනා කියන කොටසදී මේක ධාතු කර්මස්ථානයකද වෙන්න පුළුවන්, ආනාපාන සතියකද වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වේදනානුපස්සනාවකද වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවකද වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් නැවත නැවත දකින්න දකින්න ඒවැය තියෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහය තේරුම් ගන්න තේරුම් ගන්න, ඒ ලක්ෂණය තේරුම් ගන්න තේරුම් ගන්න අන්න මේ යෝගාචරයේ හිත අර ඇත කියන අන්තේනුත් නැත කියන අන්තේනුත් දහස් වීමක් එමනම් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ කොටසටම බුදුරජාන් වහන්සේ ඊළඟට පටිච්චසමුප්පාදයේ ගැන ඉගැන්වීමක් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා අර සියල්ල ඇත කියන අන්තයේ ගන්නෙත් නැතිව සියල්ල නැත කියන අන්තයට යන්නෙත් නැතිව බුදුරජාන් වහන්සේ මැද මාවතකින් ධර්මයක් දේශනා කරනවා. සබ්බං අත්ථීතිකෝ කච්චාන අයං ඒකෝ අන්තෝ සබ්බං නත්ථීති අයං ဒුතියෝ අන්තෝ ඒතේ තේ කච්චාන උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. මේ ඇත නැත කියන අන්ත දෙකම ග්‍රහණය නොකර මැදකින් මධ්‍යස්ත ප්‍රතිපදාවකින් බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදං නො හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඇතිවීමෙන් මෙයත් ඇති වෙයි. උපදී. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නැති කල්හි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමෙන් මෙයත් නිරුද්ධ වී යයි. එතකොට මෙන්න මේ පටිසමුප්පාද ධර්මතාව, මෙන්න මේ පටිසමුප්පාද න්‍යාය විශේෂයෙන්ම අපි සිහිපත් කරගත යුතුයි. මේකේ මේ ඊළඟට ප්‍රකාශ වෙන අංග මේ පිටුතුන් අහලා තියෙනවා. ඒවට කියනවා පටිසමුප්පන්න අංග කියලා. ඒ කියන්නේ යදිදං අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපච්චය සලායතනං, සලායතනපච්චය පස්සෝ, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ සමුදය පක්ෂය අවිද්‍යාව ඇති කල්හි සංස්කාර පහළ වේ. සංස්කාර ඇති කල්හි සංස්කාරවල ඉපදීමත් සමග විඥාන උපදී නැත්නම් විඥාන පහළ වේ. විඥාන ඉපදීමත් සමග විඥාන ඇති වෙන කල්හි ඊළඟට අන්න නාම රූප පහළ වේ. නාම රූප පහළ වීමත් සමග සලායතන පහළ වේ. සලායතන පහළ වීමත් සමග ස්පර්ශ පහළ වේ. ස්පර්ශ පහළ වීමත් සමග වේදනා පහළ වේ. වේදනා පහළ වීමත් සමග තණ්හා පහළ වේ. තණ්හා පහළ වීමත් සමග උන් උපාදාන පහළ වේ. උපාදාන ඇතිවීමෙන් භවයක් සකස් වේ. භවයක් සකස් වුනාම ඉපදීමක් සිදු වේ. නැත්නම් ඉපදීමක් හටගනී. ඉපදීමක් තිබෙනවා නම් ඉදීමක් හටගැනීමෙන් එය ජරාවට යාමක්, මරණයට පත්වීමක්, ඒ නිසාම දුකක්, ශෝක කිරීමක්, හඬා වැටීමක්, මේ සියලු දුක හට ගැනීමක් සිදු වේ. එහෙමනම් එතකොට මෙතෙන්දී මෙන්න මේ පටිසමුප්පාද න්‍යාය ඉදප්පච්චේතාව මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නැති වී යාමෙන් මෙයත් නැති වී යයි කියන මෙන්න මේ ඉදප්පච්චේතාව පටිසමුප්පාද ධර්මතාව න්‍යාය දැන ගැනීම ඊට අනුකූලව අපේ අත්දැකීම විමසා බැලීම අතිශය වැදගත් වෙනවා. දැන් එතකොට අපි සතිපට්ඨානයක් වඩනකොට දැන් අපේ දැන් මේ නුවණ බුදුරජාන් වහන්සේ ටික ටික ගැඹුරට අරගෙන යනකොට මේ සම්මාදිට්ඨියේ විවිධ ප්‍රඥා මට්ටම් අපේ හිතේ පොඩ පොඩ දියුණු වෙනකොට මෙන්න මේ වගේ විශේෂ ඉගැන්වීම් ගැන මේ බුදුරජාන් වහන්සේ ඒ ප්‍රඥාවට යොදන නැත්නම් ඒ ප්‍රඥාව තව තව දියුණු වීම සඳහා බුදුරජාණන් වහන්සේ කරලා තියෙන මඟ පෙන්වීම අපේ භවනාවට එකතු කරගන්න එකත් ඉතාම වටිනවා. ඉතින් එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක එක පාඩම් ඉතින් අපිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරුම් කරගන්න අමාරුයි. ඒ නිසා අපි ප්‍රායෝගිකව මේ වගේ දෙයක් කොහොමද අපේ භවනාවට එකතු කරගන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලමු. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න අපි සක්මන් භාවනාවේ යෙදෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා පාදයක් ඔසවලා බිමින් තියෙනවා. පොළවේ එක ස්පර්ශ වෙනවා. ඒතර ඔසවාගෙන ඉන්නකොට අපිට ඒ තරම් දැනීමක් නැහැ. පාදයේ තියෙන නිකන් අහසේ. ඒ තරම් දැනීමක් නැහැ. ඊට පස්සේ ඔන්න පාදයේ පොළවේ වැදුනා. ස්පර්ශ වුණා. ඒත් එක්කම ඔන්න අපි හිතමු උපේක්ෂා වේදනාවක් ඔන්න හටගත්තා. යම් දැනීමක් හටගත්තා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඒ පාදයේ සෙව්වා. අර එසවීමත් සමග ඒ ස්පර්ශය අවසන් වුණා. අර තිබිච්ච වේදනාව අවසන්යි. පහව ගියා. ඊසොන්නේ ඊළඟ පාදය. දැන් ඒ පාදය ඔසවනකොට ඔසවාගෙන ඉන්නකොට විශේෂ දැනීමක් ලොකුවට නැහැ. ඒක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වීමත් එක්ක යම් දැනීමක් වේදනාවක් තියෙනවා. ඊසො නැවතත් ඒ පාදය ඔසවනකොට අර ස්පර්ශය අයින් වෙලා යනවා. වේදනාව දුර වෙලා යනවා. ඉතින් ඉතාලම සරලව ගත්තොත් ඒතර මෙන්න මේ පොළවත් සමග පාදයේ ස්පර්ශ වීම නිසා තමයි අර ප්‍රබල දැනීමක් ප්‍රබල වේදනාවක් අපේ පාදයේ හටගන්නේ. ඒක අපේ උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ ඊට අනුරූප ස්පර්ශයක් සිද්ධ වුණා නම් එහෙමනම් ඒ වේදනාව පහළ වෙනවා. ඒ කියන්නේ සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නම් සිද්ධ වුනේ සැප වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් නම් සිද්ධ වුනේ දුක් වේදනාවක් පහළ වෙනවා. උපේක්ෂා වේදනාවකට තුඩු දෙන වේදනාවක් නම් සිද්ධ වුනේ උපේක්ෂා වේදනාවක් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට කෙනෙකුට මේ බොහොම සරලව මේ ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ එතන එතන වේදනාව හට ගන්න හැටි හඳුනා ගන්න පුළුවන්. මේක සරලයි. ඉතාලම සරල තැනක් මම මේ කියන්නේ. තිතෝඩ යාට තේරෙනවා මේ මෙය නිසයි මෙය වෙන්නේ. ස්පර්ශය නිසයි වේදනාව පහළ වෙන්නේ. අපි හිතමු ඔන්න අපි ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩනකොට දැන් එයාගේ හිතේ හොඳට සතිය පිහිටලා යා ඒ දිහා බලාගෙන හොඳට ඒ ධර්ම ප්‍රගුණ කරනවා නම් සමහරවිට යාට තේරෙනවා මේ හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග අපිටම ආස්වාස හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග ඒකේ සිසිලසක් එයාට දැනෙනවා. මොන දැනීමක් පහළ වුණා. එතන ප්‍රශ්වාස හුස්ම රැල්ල ස්පර්ශ වීමත් සමග ඒකේ යම් උණුසුමක් දැනෙනවා. ඒතර මෙන්න මේ දැනීම පහළ වෙන්නේ අර ස්පර්ශය නිසා. පස්සපච්චා වේදනා කියන මෙන්න මේ යුගලය අපිට භාවනාවේදී පහසුවෙන්ම මේ පරිසම්පාදයේ තේරුම් ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් තැනක්. ඉතින් හැබැයි මෙතනින් සෑහීමකටපත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ ධර්මතාව තේරුම් ගන්න. මේ එකක් නිසයි තව එකක් හටගන්නේ. එකක් මත පිහිටාගෙනයි තව එකක් සිද්ධ වෙන්නේ. කියලා මෙන්න මේ හේතුඵල ධහම අවබෝධ කර ගැනීම සඳහා යම් පිවිසීමක් මෙතනින් කරන්න පුළුවන්, ආරම්භ කරන්න පුළුවන්. හැබැයි මේක දිගට දිගට මේ අවබෝධය කරගෙන යනකොට, දියුණු කරගෙන යනකොට විශේෂයෙන්ම චිත්තානුපස්සනා වගේ මට්ටම් වලට හිත පිවිසෙනකොට මේ අනේකුත් ඒ පරිසම්පාද යුගලයන් ක්‍රියාත්මක වෙන හැටි යෝගාවචරයෙකුට විමසලා බලන්න පුළුවන්. හැබැයි මේ විමසා බලනවා කියන්නේ දිගින් දිගට පුළුවන් තරම් පොත්පත් කියවමින් ඒවැ අර්ථ තේරුම් ගනිමින් එහෙම නැත්නම් ඒවා ගැන සුතමේ ඥානයක් ඇති කර ගැනීමම නෙමෙයි. දැන් මේ අවබෝධය ලබද්දී අපේ හිත නිශ්ශබ්දයි. ස්පර්ශයක් සිද්ධ වෙනකොට වේදනාවක් හටගන්නා බව තේරුම් ගන්න හිත කියවන්න අවශ්‍ය නැහැ. හිතේ ඒ වෙලාවේ මොකක්වත් පොතක පතක තිබිච්ච දෙයක් සංඥා වශයෙන් මතුවෙලා නැහැ. හිත තියෙන්නේ බොහොම නිශ්ශබ්ද පරිසරයක. එයා බොහොම විමසිල්ලකින් මේ අත්දැකීම ලබනවා. ඒ අත්දැකීම ලබද්දී තමයි තේරෙන්නේ ස්පර්ශ වෙනවා වේදනාවක් පහළනවා. ස්පර්ශ වෙනවා වේදනාවක් පහළනවා. මෙයා මේ අත්දැකීම් අනුසාරයෙන් තමන්ගේම ප්‍රත්‍යක්ෂය අනුසාරයෙන් තමයි යා තේරුම් ගන්නේ මේ වේදනාව හටගන්න නම් වේදනාව පහළ වෙන්න නම් අනිවාර්යෙන් එහෙනම් මෙන්න මේ ස්පර්ශය අත්‍යවශ්‍යයි. ස්පර්ශය නැති කලෙහි වේදනාවක් නැත. ස්පර්ශය නිරුද්ධ වී යාමෙන් වේදනාව නිරුද්ධ වී යයි. ඉතින් මේකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දෙනවා. දැන් ඉස්සර කාලේ මේ ගිනි වත්තු මේ උපදවා ගන්න, ගින්දර ඇති කර ගන්න අද කාලේ වගේ ලයිටර්වත් ගිනි පෙට්ටිවත් මාකත් තිබිලා නැහැ. මේ ටිකක් වියලි දඬු දෙකක්, කෝටු කෑලි දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා තමයි මේ ගිනි පුපුරු ඇති කරගෙන ඒක පුළුන් වගේ දෙයකට, සුඹුලු වගේ දෙයකට යොදලා එතනින් තමයි ගිනි අවලෝගෙන තියෙන්නේ. එතෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒ ගිනිගානා දඬු දෙක අරගෙන හොඳට අතුල්ලලා 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 ඒක පැත්තර කරලා තිබ්බොත් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අර ඒ ඇතිල්ලීම නිසා පහළ වුණ යම් කිසි උෂ්ණයක් තියෙනවද, යම් තාපයක් තියෙනවද, ඒක ඇතිල්ලීම නතර වීම නිසා ඒක දැන් ඒ තාපය පරිසරයට මුදාහරිනවා. පරිසරයට ඒක වියකිලා යනවා, නිදහස් වෙලා යනවා. ආයි මේක ඇතුළුවොත් ආයිත් ඒ රස්නේ හට ගන්නවා. ඒක ආයිත් පැත්තකින් කළා දෙපැත්තර කළා තිබ්බොත් ආයි හටගත්ත රස්නේ ඇති වෙලා යනවා. ඒතර මෙන්න මේ ස්පර්ශ වීම නිසා යන්නේ රස්නේ හටගත්තේ. ස්පර්ශය නැත්තම් ඒ උෂ්ණයේ ඒ තාපයේ හට ගැනීමක් නැහැ. ඒතර මේක නිසයි මෙය වෙන්නේ. ඒතර මෙය නිසා මෙය වෙයි. මේ ඇති කලෙහි මෙය ඇත. මේ ඇතිවීමෙන් මෙය ඇති වේ. කියන මෙන්න මේ යමක් නිසා යමක් හට ගන්නා ඒ න්‍යාය අපි තේරුම් ගන්න. එතකොට මෙය නැත්නම් මෙය නොවේ, මේ නැති වී යාමෙන් මෙයත් නැති වී යයි කියලා අන්න මේ එකකට එකක් ඈඳිලා තියෙන හැටි. මෙන්න මේ ඈඳුත්ත. මෙන්න මේ යුගලය එකක් නිසා එකක් වන බව අන්න යෝගාවචරයේ ටික ටික තේරුම් ගන්න. තොර මෙන්න මේ වගේ මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායත් ඊට අනුකූලව ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය සම්තෘප්ත කරන මෙන්න මේ යුගලේනුත් ඒවට කියන්නේ පටිච්චසමුප්පන්න ධර්ම කියලා. මෙන්න මේ පටිච්චසමුප්පන්න ධර්මත් ඒ ඒ යුගලයත් ඒ ඒ ඈඳුත්තත් විමසන්න අන්න යෝගාවචරයේ උත්සාහවන්ත වෙන්න වෙන්න තවත් ගැඹුරකින් එයාගේ හිතේ දර්ශනයක් පහළ වෙනවා. ඉතින් යාට තේරෙන්නේ මොකද්ද? මෙය ඇත්නම් මෙන්න මෙය වෙයි. මෙය නැත්නම් මෙය නොවේ. ඉතින් යාට මේ අන්ත දෙකේම යා ඉන්නේ නැහැ. ඇත්නම් තමයි මෙයත් ඉන්නේ. මෙයා නැත්නම් මෙයා නැහැ. දැන් මේ නිරුද්ධ වියාම ගැන බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. අවිජ්ජායත්‍යේව අශේෂ විරාග නිරෝධෝ සංඛාරා නිරෝධා. සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධා නිරෝධෝ සලායතන නිරෝධා. ඔය විදිහට ඒ අවිද්‍යාව නිරුද්ධ වෙලා නම් අවිද්‍යාවේ හට ගැනීමක් නැත්නම් සංස්කාරවල හට ගැනීමක් නැහැ. සංස්කාර හට ගැනීමක් නැත්නම් විඥාන හට ගැනීමක් නැහැ. විඥාන හට ගැනීමක් නැත්නම් නාම රූප හට ගැනීමක් නැහැ. නාම රූප හට ගැනීමක් නැත්නම් සලායතන හට ගැනීමක් නැහැ. සලායතන හට ගැනීමක් නැත්නම් ස්පර්ශ හට ගැනීමක් නැහැ. ස්පර්ශයන්ගේ හට ගැනීමක් නැත්නම් වේදනාවල හට ගැනීමක් නැහැ. වේදනාවල හට ගැනීමක් නැත්නම් තණ්හාවේ හට ගැනීමක් නැහැ. තණ්හාවේ හට ගැනීමක් නැත්නම් උපාදානවල හට ගැනීමක් නැහැ. උපාදානයක් නැත්නම් භවයක් නැහැ. භව තත්වයක් නැහැ. භවයක් නැත්නම් ඉපදීමක් නැහැ. ජාතියක් නැහැ. ජාතියක් නැත්නම් ජරාවක් මරණයක් ශෝක කිරීමක් හඬා වැළපීමක් මේ කිසිම දුකක් නැහැ. එහෙමනම් මෙන්න මේ ක්‍රමානුකූලව බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන මෙන්න මේ මාර්ගය මෙන්න මේ පටිච්චසමුප්පාද ඉගැන්වීම අර ඇත කියන අන්තයේත් නැහැ නැත කියන අන්තයේත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ ඉදප්පච්චේතාව මේ ඇති කල්හි මේ වෙයි මේ නැති කල්හි මේ නොවේ කියන මේ මැදමාවතකින් තමයි දියත් කරලා තියෙන්නේ. මැදමාවත ක්‍රම තමයි ආරෂ්ඨාංග මාර්ගය කියලාත් කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලායි කියන්නේ. එහෙමනම් එතකොට දැන් යෝගාවචරේ අපි හිතමු එයා ටික ටික දැන් විපස්සනාවක් දියුණු කරනවා. අපි හිතමු දැන් එයා වේදනානුපස්සනාවක් වඩනවා. ඉතින් එයාට එතකොට තවදුරටත් සමහරවිට තේරෙනවා. එයා වේදනානුපස්සනාවක් වඩද්දී විවිධ වේදනාවන්ගේ හට ගැනීම තේරුම් ගනිමින් ඉන්නවා. ඇතැම් වෙලාවට මේ වේදනාව හට ගැනීමත් එක්ක අපි හිතමු දැන් සැප වේදනාවක් හටගත්තා. ඒත් එක්ක මේ සැප වේදනාවට හිතේ යම් ආසාවක් පහළ වෙනවා. මේ සැප වේදනාවට හිතේ යම් කැමැත්තක් පහළ වෙනවා. ඒ සැප වේදනාව තව ටිකක් තිබුණා නම් හොඳයි කියලා තණ්හාවක් පහළ වෙනවා. සමහරවිට හිත ඔන්න ඒක ගිහිල්ලා අල්ල ගන්නවා. ඒකේ බැස ගන්නවා. එතකොට අන්න මේ වේදනාව ඇතිවීමෙන් ආසාවක් තණ්හාවක් පහළ වෙන හැටි ඒ යෝගාවචරය තමන්ගෙම හිත දිහා තේරුම් ගැනීම තුලින් එයා වටහා ගන්නවා. හිතේම ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම තුලින් එයා වටහා ගන්නවා. අපි හිතමු හිතේ යම් සමාධිමත් බවක් දියුණුවා. දැන් කායික සැපයක් දැනෙනවා, කායික සැහැල්ලුවක් දැනෙනවා. මෙතෙක් වෙලා තිබිච්ච කායික වේදනාවන් ඔක්කොම පහව ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකට දැන් හරි කැමති. දැන් හරි ආසයි. දැන් අන්න දන්නේම නැතුව මේ සුඛ වේදනාවට, මේ සැප වේදනාවට, මේ සැහැල්ලුවට අන්න හිතේ ලොකු ආසාවක්. ඒකට බැහැගන්න උවමනාවක්. ඒක අල්ලගන්න උවමනාවක්. ඒක කියාපාන්න උවමනාවක්. ඒකම ඉල්ලන ගතියක්. ඒකටම ලොල් වෙච්ච ගතියක් ඔන්න හිතේ ඇති වෙනවා. වේදනාව ඇති කලෙහි තණ්හාව පහළ වෙයි. වේදනා පච්චය තණ්හා. තණ්හාව නම් පහළ වුණේ ඒක තව ටිකක් එහාට ගිහිල්ලා ඔන්න තණ්හාව ඇති කලෙහි උපාදානයක් සිද්ධ වෙනවා. මේක තමයි අල්ලගන්න ඊට පස්සේ. මේ සැප වේදනාව හරිම හොඳයි. මේකට දැන් මේක දැන් මගේ කරගන්න ඕනේ. මේක මං අල්ලගන්න ඕනේ. මේක මං හොඳයි කියලාගෙන ඔන්න ඒකට බැහැගත්තා. උපාදානයක් කරගත්තා. ඊට පස්සේ එයා ඉන්නේ ඒ ලෝකේ. ඒ සැප වේදනාවෙන් යුක්ත ලෝකයක් එයා හදාගෙන දැන් මේ සාමාන්‍ය ප්‍රകൃති ලෝකෙ නෙමෙයි භවණාවෙන් වේවා නැත්නම් වෙන උපක්‍රම වලින් වේවා එයා දැන් හදාගත්ත ලෝකයක තමයි දැන් ඉන්නේ. දැන් අන්න භව තත්වයක් දැන් ඔන්න හට අරගෙන. ඉතින් මේ භව තත්වයේ දිගට පවතින එකක් නෙමෙයි. මේ භව තත්වයේ කැඩෙනවා, බිඳෙනවා, කඩාගෙන වැටෙනවා. එතකොට අන්න ජාති, ජරා, මරණ, ශෝක පරිදේව ඔන්න ඔක්කොම ටික හම්බ වෙනවා. එතකොට මේ එක පැත්තකින් අපි මේ භවනාවෙන්වත් තව තව ඉදිරියට ඉස්සරහට කටයුතු කරද්දී තව තව අපේ මේ හිතේ ක්‍රියාකාරීත්වය නැත්නම් හිතේ යාන්ත්‍රණය යෝගාවචරයේ පොඩ පොඩ විමසා බලනවා. මේ විමසා බලන්න විමසා බලන්න මෙන්න මේ පටිච්චසමුප්පාදය තව තව යාට වැටහෙන්න ගන්න. ඊට පස්සේ තවත් මෙහාට ගත්තොත් අපිටම එයා තේරුම් ගත්තා සංස්කරණයක් වීම හරහායි මේ හිතේ බැස ගැනීම සිද්ධ වෙන්නේ. සංස්කරණයන් වීම හරහායි හිතේ විඥානයන් හටගන්නේ. මෙන්න මේ වගේ දේවල් ඇත්තටම විමසන්න නම් සෑහෙන්න හිතේ සංහිඳියාවක්, සෑහෙන්න හිතේ නිෂ්කලංක බවක්, සෑහෙන්න හිතේ පැහැදිලි බවක් ඇති කරගන්න අවශ්‍යයි. මොකද මේ පටිච්චසමුප්පාදයේ මුල් මුල් අංගවල නැත්නම් පටිච්චසමුප්පාද අංගවල මේ මුල් මුල් යුගලයන්ට එන්න නම් හිත ටිකක් පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. හිතේ සෑහෙන්න නිශ්ශබ්ද භාවයක් අත්දකලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් අමාරුයි. සුතමේ ඥානයක් වශයෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ ස්වභාවයක් වශයෙන් මේවා හඳුනා ගන්න නම් විශේෂයෙන්ම සංස්කරණ නිසා විඥාන හට ගන්න හැටි එහෙම තේරුම් ගන්න නම් මේ හිතේ සෑහෙන්න සංස්කරණ වලින් තොරව වාසය කිරීමක් ඒ තනත්තා යෝගාවචරය හඳුනාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ යෝගාවචරයාගේ හිතේ මේ දහම ප්‍රගුණ වෙන්න මේ පටිච්චසමුප්පාදයේ විවිධ පැති මේ යෝගාවචරයාගේ හිතේ දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙහෙම දියුණු වෙන්න යාට මොකද තේරෙන්නේ? විශේෂයෙන්ම මෙන්න මේ හටගන්නා පැත්තේ එයාට තේරෙනවා. ඉතින් මේ පරිසම්පාද අංග ක්‍රියාත්මක වෙනවා කියන්නේ අවිද්‍යාවක් නිසා සංස්කාර හටගන්නවා කියන්නේ, සංස්කාර නිසා මේ විඥාන හටගන්නවා කියන්නේ, විඥාන නිසා නාම රූප හටගන්නවා කියන්නේ, නාම රූප නිසා සලආයතන හටගන්නවා කියන්නේ, සලආයතන නිසා ස්පර්ශ හට ගන්නවා කියන්නේ, ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා කියන්නේ, වේදනා නිසා තණ්හා, තණ්හා නිසා උපාදාන, උපාදාන නිසා යම්සේ අලුත් භව තත්ත්වයක්. සේ ඒ තත්ත්වය තුළ ඉපදීමක්. ඉපදුනා නම් ඔන්න ඊටකට දුකක්. මේ දුකෙහි හට ගැනීමක් තියෙන්නේ. දැන් මේ හට ගන්නවා කියලා වෙන්නේ දුකක් තමයි හටගන්නේ. මේ නිරන්තරයෙන් දුකක හට ගැනීමක් තමයි මෙන්න මේ සිද්ධ වෙන්නේ. ඒතර දුකක් වෙයි මේ හටගන්නේ. මේ දුකෙන් තොර මොකක්වත් මෙතන නෑ. දුකක වීමේ හටගන්නේ. ඊළඟට නිරුද්ධ වී යන්නේ මොකද්ද? නිරුද්ධ වී යන්නේ දුකක්මයි. හටගන්නවා නම් හේතුප්‍රත්‍යයන් නිසා යමක් හටගන්නවා නම් ඒ හටගන්නේ දුකක්මයි. නිරුද්ධ වී යාමක් සිද්ධ වෙනවා නම් ඒ නිරුද්ධ වී යන්නේත් ඒ හටගත් දුකමයි. දැන් එතකොට යෝගාවචරයේ මේ අන්දමින් මේක විමසා බලන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ ක්‍රියාදාමයේ තුල කෙනෙක් පුජ්‍යලයක ඉන්න බවක් එයා දැන් කිසිසේත්ම අදහන්නේ නැහැ. දැන් මෙතන කෙනෙක් පුජ්‍යලයක ඉන්න බවක් කිසිසේත්ම එයා පිළිගන්නේ නැහැ. මෙතන තියෙන හුදෙක් දුකක හට ගැනීමක්, දුකකම නිරුද්ධ වී යාමක්. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති, දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. න උපේති න උපාදිති නාදිඨාති අත්තාමේති. මෙතන කිසිසේත්ම කෙනෙක් පුඤ්ඤලයක් මමෙක් ආත්මීය ස්වභාවයක් මෙතන නැත කියලා එයා දැන් තේරුම් ගන්නවා. මේ උපාදානවල ලංවීම තුල, බැස ගැනීම තුල හිතෙන් යම් අදිෂ්ඨාන එහෙම නැත්නම් මත දැරීම් සිදුවීම තුල කිසිත්ම ආත්මීය ස්වභාවයක් එයා දකින්නේ නැහැ. මෙතන හුදෙක් දුකක හට ගැනීමක් තියෙනවා, දුකක නිරුද්ධ වී යාමක් තියෙනවා. දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති, දුක්ඛං නිරුද්ධමානං නිරුද්ධති. න කංකති න විචිකච්ඡති අපරප්පච්චයා ඥානමේවස්සෙත් හොති. දැන් මේ ක්‍රියාදාමය ගැන එයාට දැන් කිසි සැකයක් නැහැ. ඒ ගැන කිසිම විචිකිච්ඡාවක් නැහැ. දැන් වෙන කෙනෙක්ගේ උපකාරයක් නැතත් දැන් මෙයාට මේ දහම ඉස්සරහට ප්‍රගුණ කරන්න පුළුවන්. එත්තාවතාචකෝ කච්ඡාන සම්මාදිට්ඨි හොති. මෙන්න මෙතෙකින් කච්ඡාන කෙනෙක් සම්මාදිට්ඨික වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරකින් මෙන්න මේ සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනෙක් තුළ හොඳට තහවුරු වීම මේ අවස්ථාවේදී මේ කච්ඡාන ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා. හොඳයි පින්වත්නි, අපි අද එතකොට සාකච්ඡා කළේ මේ කච්ඡානගොත්ත සූත්‍රය ඇසුරෙන් ඒ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක මේ විවිධ සුවිශේෂී පැති එකචාන ස්වාමීන් වහන්සේට විස්තර කරලා දෙන්නේ කියන කාරණා. ඉතින් අපිත් මේ කාරණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ භවනාවටත් මේ ඉගැන්වීම් තුලින් යම්කිසි උපදේශක් මඟ පෙන්වීමක් ලබාගෙන අපි තුලත් නිවැරදි සම්මාදිට්ඨියක් ඇති කරගන්න මහන්සියෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවනුත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.